Honorable Minister Pavitha Vandaranachi, you can continue the speech.
Yes. Garu Nyojakarak Sabhapathumani Amatyanshayak Amatyanshaya Yatathe Pawathina Tawat Pradhana Departamentuwak Lesa Jathika Sathodyana Departamentuwa Sandahan Karanna Puluwan. Satun Sanrakshanaya Karamin Satun Pradarshanaya Karamin Rata Vishala Adayam Margayak Uppadanaya Karanu Labana Ayathanayak Vashayen Ema Ayathanaya Kriyathmaka Wenawa. Me Yatathe දිහිවල සත්‍යෝද්‍යානය, පින්නවල අලියනාතාගාරය, පින්නවල සත්‍යෝද්‍යානය සහ රිදියගම සෆාරි උද්‍යානය ක්‍රියාත්මක වෙනවා. මෙම ආයතන සංචාරක ගමනාන්ත ලෙස සංවර්ධනය කර පැමිණෙන දේශීය විදේශීය සංචාරකයන්ගේ විනෝදාස්වාදය වර්ධනය කිරීම උදෙසා පහසුකම් වැඩි දියුණු කරන්න මේ ආයතන කටයුතු කරනවා. එසේම සංචාරකයන්ට මාර්ගගත ක්‍රමය ඔස්සේ ප්‍රවේශ පත්‍ර ලබා දීම සඳහා ඩිජිටල්කරණය මගින් සංචාරක ආකර්ෂණය වැඩි දියුණු කිරීමට කටයුතු කරනවා. රටේ පවතින ආර්ථික දුෂ්කරතා හා ආහාරවල මිල ශීඝ්‍රයෙන් ඉහළ යාම නිසා මෙම දෙපාර්තමේන්තුව ප්‍රබල ලෙස මෙම දෙපාර්තමේන්තුවට බලපා තිබෙන්නේ සතුන්ගේ පෝෂණ අවශ්‍යතා සම්පූර්ණ කරලා අවශ්‍ය ආහාර ලබා දීමට අවදාවටත් වඩා බරපතල පිරවැයක් දරන්න සිදු වෙලා තිබෙනවා. සත් ආහාර නිෂ්පාදනය සඳහා ගොවිපළ තුනක් කහපොළ රිදියගම සහ රිදියගම සෆාරි උද්‍යානය ඒ නිසා අපි ආරම්භ කරා අපිම සත්තුන්ට කන්න අවශ්‍ය දේවල් බහුතරයක් මේ ගොවිපළවල වගා කරා. ලබන වසරේ එමි ගොවිපළවල් තවදුරටත් පුළුල් කිරීමට අපි කටයුතු කරනවා. පරිබාහිර සත්ත්ව සංරක්ෂණය පිළිබඳ උනන්දුවක් දක්වන දේශීය විදේශීය පාර්ශ්ව ඉලක්ක කර ගනිමින් අධ්‍යාපනික දැනුම ලබා දීම උදෙසා උද්‍යාන තුල හා ඉන් පිටත විවිධ අධ්‍යාපනික දැනුවත් කිරීමේ වැඩසටහන් අඛණ්ඩව පවත්වා ගැනීමට කටයුතු කරනවා. අප අමාත්‍යංශ යටතේ පවතින රාජ්‍ය දැව සංස්ථාව තවත් ආයතනයක්. රාජ්‍ය දැව සංස්ථාව සම්බන්ධයෙන් පෙනී සිටින එකම ආයතනය රාජ්‍ය දැව සම්බන්ධයෙන් මේ රාජ්‍ය දැව සංස්ථාව. වර්තමානයේ පවතින ආර්ථික අර්බුදය හමුවේ ඉදිකිරීම් ශේෂ්ත්‍රයේ පසුබෑමක් පැවතුණා. 2023 වර්ෂයේ අලවි ආදායම මිලියන 4500ක් ඉක්මවා ළඟා කර ගැනීමට රාජ්‍ය දැව සංස්ථාව අපේක්ෂා කරනවා. මෙම වර්ෂය අපි ලාභදායි වර්ෂයක් ලෙස නිමා කිරීමට සැලසුම් කරලා තියෙන බව ඉතාම නිහතමානීව මේ අවස්ථාවේදී මතක් කරනවා. ඒ වගේම ඍජු බදු, වක්‍ර බදු හා ස්කන්ධ භාග ගෙවීම් ලෙස රුපියල් මිලියන 2000කට ආසන්න වටිනාකමක් ජාතික ආර්ථිකය ලක්ට ලබා දීමට හැකිවීම 2023 වර්ෂයේ රාජ්‍ය දැව සංස්ථාව ලැබපු ජයග්‍රහණයක් ලෙස අපි සඳහන් කරන්න ඕනේ. ශ්‍රී ලංකාවේ වාර්ෂික දැව අවශ්‍යතාවය ඝන මීටර 1,50,000ක් වන අතර එයින් 83%ක් ලංකාව තුළ නිෂ්පාදිතයි. ඉතිරි ප්‍රමාණය එනම් 17% දළ වශයෙන් ඝන මීටර 3000ක් ආනයනය කරනු ලබනවා. මෙම ප්‍රමාණය ආනයනය කිරීම වළක්වා ගනිමින් ශ්‍රී ලංකාව දැවයෙන් ස්වයංපෝෂිත කිරීම සඳහා අවශ්‍ය සැලසුම් අපි සකස් කරමින් තිබෙනවා. ඒ වගේම රාජ්‍ය දැව සංස්ථාවේ දැවමය සහ නිමි සහ අර්ධ නිමි භාණ්ඩ විදේශීය වෙළඳපොළට අපනයනය කිරීම සඳහා මේ වන විට අපි කටයුතු කරමින් සිටිනවා. තවද පයිනස් දැව කඳන් සහ ඉරු දැව ලෙස විදේශීය වෙළඳපොළට අපි මේ දැව පයිනස් දැව අපි අපනයනය කරන්න කටයුතු සම්පාදනය කරමින් සිටිනවා. ඒ වගේම පෞද්ගලික අංශය හරහා පයිනස් දැව අපනයනය කිරීම වැඩි කිරීමට අවශ්‍ය ප්‍රතිපත්තිමය තීරණය ගැනීම සඳහා අපි මේ දවස්වල කටයුතු කරමින් සිටිනවා. එමෙන්ම අතිරික්ත කරුවල දැව භාවිතා කරමින් අගේකතු කළ නිෂ්පාදන කර්මාන්ත අමාත්‍යංශයේද සහයෝගය ඇතිව පෞද්ගලික අංශය හරහා අපනයනය කිරීම රාජ්‍ය දැව සංස්ථාව මේ වන විට ආරම්භ කරලා තියෙනවා. මේ තුළින් රටට විශාල විදේශ විනිමයක් ලැබෙන අතර ඒ සියල්ල අප සිදු කෙරුණේ රටෙහි වන සංරක්ෂණයත් ප්‍රශස්ත මට්ටමක පවත්වාගෙන. ඒ වගේම දැනට ශ්‍රී ලංකාව තුළ පයිනස් වනවගාවලින් ශ්‍රී ලංකාවට අවශ්‍ය පයිනස් දැව ප්‍රමාණය ලබා දෙන්න පුළුවන් අතර අතිරික්ත ප්‍රමාණය අපනයනය කිරීමට සැලසුම් කරලා තියෙනවා. එහිදී පයිනස් දැව්වල අභ්‍යන්තර වශයෙන් තරගකාරී මිලක් ස්ථාපිත කිරීම තුළින් රට තුළ අගය එකතු කිරීම දිරිමත් කරලා නිෂ්පාදනය සහ අපනයනය සඳහා රාජ්‍ය සහ පෞද්ගලික අංශය වෙත යොමු කරන්න මම කලින් කිව්ව වගේම අපි අපේක්ෂා කරනවා. ඒ තුළින් පරිණත වනවගාවන් ඉවත් කරලා නැවත වනවගා කිරීම කඩිනම් කරගන්නත් පුළුවන්. රට තුළ භාවිතයට පයිනස් දැව දිගු කාලයක් සංරක්ෂණය කරලා තියා ගැනීම සඳහා දැව කල්තබා ගැනීමට අවශ්‍ය තාක්ෂණික දැනුම ලබා දීම ඉතාම වැදගත්. මේ සඳහා බෝරෝන් පරීක්ෂණය පිළිබඳව දැනුවත් කිරීම සම්බන්ධයෙන් අපේ අවධානය යොමු කරලා තිබෙනවා. දැවමය ගෘහභාණ්ඩ සඳහා විදේශීය වෙළඳපොළක් නිර්මාණය කර ගැනීම සඳහා රාජ්‍ය සහ පෞද්ගලික අංශය ශ්‍රී ලංකාවේ ගෘහභාණ්ඩ අපනයනය කිරීම සඳහා යොමු කිරීමට සැලසුම් කරලා තිබෙනවා. අනාගතයේ දැව සඳහා ඇති ඉල්ලුම භාවිතය සහ සැපයීම සඳහා ඇති මූලාශ්‍ර පිළිබඳව සැලකීමේදී දැව සංස්ථාවේ කාර්යය නව්‍යකරණයකින් යුතුව ක්‍රියාවට නැංවිය යුතු බව අපි අදහස් කරනවා. දැව කර්මාන්තයට නව තාක්ෂණය ආදේශ කර ගැනීම, රුක්‍රෝපණයේ සිට දැව භාවිතය දක්වා කාර්යයන් ප්‍රමිතිගත කිරීම, සේවක උපයෝජනය කාර්යක්ෂම කිරීම ආදී වශයෙන් දැව සංස්ථාව හාහි ක්‍රියාකාරකම් ප්‍රතිව්‍යුහගත යට ලක් කිරීමට කටයුතු කරනවා. ගරු කථානායක, ගරු නියෝජ්‍ය කාර්ය සභාපතිතුමනි, අමාත්‍යංශ යටතේ ක්‍රියාත්මක වූ ව්‍යාපෘතියක් ලෙස පරිසර පද්ධති සංරක්ෂණ හා කළමනාකරණ ව්‍යාපෘතිය මේ වසරේ මැයි මාසයේදී අවසන් වුණා. මෙම ව්‍යාපෘතිය මගින් වනජීවී හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තු හා එක්ව රක්ෂිත ප්‍රදේශ ආරක්ෂා කර ගැනීම මෙන්ම රක්ෂිත ප්‍රදේශ ආශ්‍රිත ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටීමේ වැඩසටහනුත් අපි ක්‍රියාත්මක කළා. තවද මේ ව්‍යාපෘතිය යටතේ නියම භූදර්ශන සැලසුම් කිරීමට හා කළමනාකරණය, ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා ස්වභාවික සම්පත් ත්‍රිසර භාවිතය, ජීවනෝපාය වැඩි දියුණු කිරීම, අලිමිනිස් සහජීවනය සහ ආරක්ෂිත ප්‍රදේශවල පාරිසරික සංචාරක කර්මාන්තය නගා සිටුවීමත් වනජීවී සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවල ධාරිතා සංවර්ධනය ඉහළ නංවාලීම සඳහා කටයුතු කිරීමත් සිදු කරනු ලැබුවා. ධාරිතා සංවර්ධන යටතේ නුවරඑළියේ ශ්‍රී ලංකා වන විද්‍යායතනය හා ගිරිතලයේ වනජීවී පුහුණු පර්යේෂණ ආයතනය නවීකරණය කිරීම, ඉනාමලුව වන විශේෂත්‍රයේ පුහුණු මධ්‍යස්ථානය ඉදිකිරීම තුළින් මෙම දෙපාර්තමේන්තු දෙකේ නිලධාරීන්ගේ පුහුණු අවශ්‍යතා කාර්යක්ෂමව ඉටුකර ගැනීමටත් මෙම පුහුණු මධ්‍යස්ථානය හරහා රාජ්‍ය හා පෞද්ගලික අංශයේ පුහුණු අවශ්‍යතා සඳහාත් වෙන්කර දීම තුළින් ආදායමක් උත්පාදනය කර ගැනීමට කටයුතු කරනවා. මිනිසාගේ පැවැත්ම සඳහා වනජීවී මෙන්ම වන සම්පත අනිවාර්යයෙන්ම රැකගත යුතුයි. මෙම කාර්ය කිරීම සඳහා වනජීවී සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවල ශ්‍රේෂ්ඨ මට්ටමේ සිට ඉහළ නිලධාරීන් දක්වා සේවක හිඟතාවයක් පවතිනවා. පවතින ආර්ථික දුෂ්කරතා හමුවේ වුවද යම්කිසි සේවක පිරිසක් මෙම දෙපාර්තමේන්තුවලට ලබා දිය යුතු වෙනවා. මෙම කාරණාව ගරු සභාවට මං යොමු කරනවා. ඒ වගේම සංරක්ෂණ කටයුතු ඉටු කරමින් ඒ සඳහා ප්‍රමුඛත්වය ලබා දෙමින් ජනතාවගේ සහභාගිත්වය රටේ ආර්ථිකයට ලබා දෙන අමාත්‍යංශයක් ලෙස ඉදිරි වසරේදී සියලු ඉලක්ක ජය ගැනීම සඳහා ප්‍රමුඛත්වයට ගෙන කටයුතු කරන අපේ අමාත්‍යංශයේ අපට විශාල පරිපාලන නායකත්වයක් අමාත්‍යංශයට ලබා දෙන අපේ අමාත්‍යංශ ලේකම්තුමිය චන්ද්‍රා හේරත් මෙතිනිය, ඒ වගේම එහි අතිරේක ලේකම්තුමන්ලා ඇතුළු සියලුම නිලධාරීන්ට, ඒ වගේම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්තුමා සූර්ය බණ්ඩාර මැතිතුමා ඇතුළු එහි සියලුම නිලධාරීන්ටත්, ඒ වගේම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජෙනරාල්තුමා, වන සංරක්ෂක ජෙනරාල්තුමා බණ්ඩාර මැතිතුමා, ඒ වගේම ඇතුළු සියලුම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරී මහත්වරුන්ටත්, ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්තුමා, ඒ වගේම එහි වැඩ බලන අධ්‍යක්ෂ ජෙනරාල්තුමා, ඒ වගේම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සියලුම නිලධාරීන්, ඒ වගේම දැව සංස්ථාවේ සභාපතිතුමා භාෂර සේනාංක ගුණරත්න මැතිතුමා, සාමාන්‍ය අධිකාරීතුමා ඇතුළු ඒ සියලුම නිලධාරීන්ට අපේ අමාත්‍යංශයේ මේ කටයුතු නිවැරදිව කටයුතු කරගෙන යාම සඳහා ඔවුන්ගේ දරන අප්‍රමිත කැපවීම සහ ඒ තුළින් ලබා දෙන සහයෝගයට මම බොහොම ස්තුතිවන්ත වෙනවා. ඒ නිසා මම දීර්ඝව කතා කළ යුතුයි කියලා බලාපොරොත්තු වෙන්නේ අපේ අමාත්‍යංශයේ සියලුම නිලධාරීන්ට මේ අවස්ථාවේදී නැවත වතාවක් ස්තුතිවන්ත වෙමින් මේ සඳහා ඉතාම හරවත් විවාදයක් අද පාර්ලිමේන්තුවේ ඇති කරන්නට කටයුතු කරන විපක්ෂයේ සහ ආණ්ඩු පක්ෂයේ සියලුම ගරු මැති ඇමතුමන්ලටත් අගේ ගෞරවනීය ස්තුතිය මේ අවස්ථාවේදී පුද කරමින් මම නිහඬ වෙනවා බොහොම ස්තුතියි.
Thank you. Honorable Mrs. Harini Amarasuri, you have 14 minutes.
Thank you. ගරු සභාපති තුමියනි ගරු සභාපති තුමිය ඇත්ත වශයෙන්ම පරිසරය සහ ගැන කතා කරනකොට පරිසරය සහ සංවර්ධනය කියන දෙක වෙන් කරලා අපිට කතා කරන්න බෑ. අද අපි අපේ රටේ පරිසර හානිය ගැන කතා කරනවා නම් අපිට දකින්න වෙන්නේ අවුරුදු 75ක් තුල පරිසර විරෝධී අවිධිමත් සංවර්ධන ක්‍රියාත්මක වීම තුලින් ඇති වෙලා තියෙන පරිසර හානිය ගැන කතා නොකරම මේ විවාදයට මං හිතන්නේ අපිට එකතු වෙන්න බැරි වෙනවා. මේ වෙනකොට රට පුරාම දිස්ත්‍රික් ගණනාවක මේ පහුගිය කාලය තුල ගම් වතුර සහ නායෑම් හැම පැත්තෙන්ම වාර්තා වෙලා තියෙනවා. උදාහරණයක් හැටියට මාතර දිස්ත්‍රික්කය තුල මාස ගානක් යම් ප්‍රදේශ ගම් වතුරට යට වෙලා, ගෙවල් ගම් වතුරට යට වෙලා වැහි වතුර ගලාගෙන යෑමට තියෙන ඒ ඉඩකඩ නැතිවීම නිසා විශාල ප්‍රශ්න රාශියකට මිනිසුන්ට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම තමයි අපි කොළඹ දැක්කත් පැය එකක් දෙකක් වැස්ස ගමම් කොළඹ ප්‍රධාන පාරවල් ටික යට වෙලා යනවා. බදුල්ල වගේ දිස්ත්‍රික්කවල නාය යෑම් නිසා පවුල් ගම්මාන පිටින් ඉවත් කරලා තියෙනවා. කෘෂි ආර්ථිකයට විශාල බලපෑම් මේ ന്യാය යෑම් සහ ගම් වතුර නිසා මේ වෙනකොටත් සිද්ධ වෙලා තියෙනවා. නුවර ගත්තත්, නුවර එළිය ගත්තත්, හල්දමුල්ල, ඇල්ල, බණ්ඩාරවල වගේ ප්‍රදේශ ගත්තත් මේ වෙනකොටත් ന്യാය යෑම් වල තර්ජන නිසා පවුල් ඔවුන්ගේ නිවාස වලින් අයින් වෙන්න අයින් කරලා තියෙනවා. මේ සියල්ලම ගරු සභාපතිතුමනි අවිධිමත් සංවර්ධන ව්‍යාපෘති සහ අවිධිමත් සංවර්ධන සැලසුම් නිසා ඇති වෙන පාරිසරික ප්‍රතිඵල. අපි ගත්තොත් අපි වන සත්තුන් සහ ඒ අලිමිනිස් ගැටුම් වනජීවීන් සහ ජනතාව අතර ඒ ගැටුම දැන් එන්න වර්ධනය වෙලා තියෙන්නේ. වර්ෂයක් ඇතුළත දන්නවා අලින් 400ක් පමණ මිනිස්සුන්ගේ මැදිහත් වීම නිසා මිය ගිහිල්ලා තියෙනවා. හැමදාම නිතර අපිට අහන්න සිද්ධ වෙන දෙයක් දුම්රියවල හැප්පිලා අලින් මිය යන එක. අපිට තවම බැරි වෙලා තියෙනවා මේව නවත්ත ගන්න. ඒ වගේම මිනිසුන් 100කට අධික මිනිසුන් 200 දෙනෙක් පමණ අලි ප්‍රහාරවලින් මිය ගිහිල්ලා තියෙනවා. මොනරු ඒ වගේම රිලව් මේ සතුනුත් දැන් එන්න ජනාවාස ප්‍රදේශවලට ඇතුල් වීම නිසා ඔවුන්ගේ ප්‍රදේශ ජනාවාස වීම නිසා මේ ගැටුම් එන්න වර්ධනය වෙලා තියෙනවා. ඒවටත් හේතු බැලුවොත් හරි ප්‍රතිපත්ති නැති නිසාම මේ ප්‍රශ්න වැඩි වෙලා තියෙනවා, මේ ප්‍රශ්න උග්‍ර වෙලා තියෙනවා කියන එක ඉතාමත්ම පැහැදිලි. උදාහරණයක් ඇටියට හම්බන්තොට අලි කළමනාකරණය සඳහා රක්ෂිත කලාපයක් වෙන් කරලා තියෙනවා. හැබැයි මොකද ඒ රක්ෂිත කලාපයට අද වෙලා තියෙන්නේ? ඇත්තට මේක රක්ෂිත කලාපයක්ද? දැන් ඒ ඉඩම් ප්‍රමාණය ඉඩම ඒ ප්‍රදේශය තුලත් ව්‍යාපාරිකයින්ට සමාගම් වලට ඇතුල් වෙන්න ඉඩ දීලාද නැද්ද? තවත් උදාහරණයක් තියෙනවා. අපි දන්නවා මේ අලි එන්න මේ කුණු කසල වලට ඇබ්බැහි වීම නිසා විශාල ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. මේකට හොඳ උදාහරණයක් හිඟුරාක්ගොඩ ප්‍රාදේශීය සභාවේ කඩුල්ල රක්ෂිතය අසල කුණු බැහැර කිරීම නිසා ඒ පළාතේ දැන් දීර්ඝකාලීනව මේ ප්‍රශ්නය මතුවලා තියෙනවා. එතකොට මෙවැනි හේතු නිසා මේකෙන් පැහැදිලිවම පේන්නේ හරියට අපේ පරිසරය කළමනාකරණය කිරීමට නොහැකිවීම, කළමනාකරණය කිරීමට නොහැකිවීමට ප්‍රධාන හේතුවක් වෙලා තියෙන්නේ අපි සංවර්ධනය කියන දේ නිර්වචනය කරලා තියෙන එකත්, සංවර්ධනය හා පරිසරය අතර ගැටුමක් ඇති වෙන විදියට අපි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම තුළින් තමයි මේ ප්‍රශ්න, මේ ගැටලු සියල්ලම නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ වගේම ගරු සභාපතිතුමනි මේ වෙනකොට විශාල වශයෙන් මූදු ආසන වෙරළ බඩ තීරය තුළ භූමිය අහිමි වෙමින් යනවා. භූමිය කාන්දුවීම නිසා, මුහුදට කාන්දුවීම නිසා. මුහුදු කාන්දනය දැන් අපේ රට පුරාම විශාල ප්‍රශ්නයක්. පෝට් සිටි එක හදනකොට මේ පිළිබඳ අවධානම තියෙන අවධානම වැඩි වෙයි කියන එක ඒ ප්‍රදේශවල විශේෂඥයකින් බලපානේ දීවර ප්‍රජාව මේක මතු කරාට ඒවා කිසිම දෙයක් ගානකට ගන්න නැතුව තමයි මෙවැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කරේ. මේ වෙනකොටත් ඔලුවිල් ප්‍රදේශයේ මීටර 300ක් 400ක් පමණ ප්‍රමාණයක් වෙරළ ප්‍රමාණයක් මූදට ගිහිල්ලා තියෙන්නේ. මේ ප්‍රදේශය දැන් අරුගම්බේ දක්වාම වර්ධනය වෙලා තියෙනවා. පානම මේ වෙනකොට කිලෝමීටර 10ක වගේ ප්‍රමාණයක වැලි කනින්න භූවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් ඉඩ දීලා තියෙනවා. දැන් අපිට දැනගන්න කැමති කොහොමද මේකට ඉඩ දුන්නේ, කාටද ඉඩ දුන්නේ මේ විදියට ඉතාමත්ම පරිසරයට විශාල බලපෑමක් වන විදිහේ මැදිහත් වීම කරන්න. මොකද මෙතනත් නැවත වතාවක් අපිට තේරෙන්නේ දැනගන්න ලැබෙන තොරතුරු අනුව හරි පරිසර ඇගීමක් ෆීසිබිලිටි එකක් කරන්නේ නැතුව සමාගම් සහ තමන්ගේ දන්න කියන කණ්ඩායම් වලට මේ ලයිසන්ස් දීලා තියෙනවා හරියට පරිසර හානිය ගැන නිවැරදි තක්සේරුවක් නැතුව. නැවත වතාවක් අපි හිතන්නේ මේ පරිසරය සහ මිනිස් මැදිහත් වීම අතර තුලනයක් නැතුව ගන්න තීන්දුව තීරණ. තුලනයක් ඇත්තුව තීන්දුව තීරණ ගන්න නම් ගරු සභාපතිතුමා පරිසරය ගැනත් සංවර්ධනය ගැනත් වෙන සංකල්පයක් තියෙනවා. අපිට අපේ සංවර්ධන ආර්ථික ප්‍රතිපත්ති වලින් බැහැරව අපිට වෙනම පරිසරය බේරගන්න බෑ. මේ දෙක සම්බන්ධයි. මේ දෙක අතර අන්තර් ක්‍රියාකාරකමක් තියෙනවා. ඉතින් මේ දෙකම හරියට අපි තේරුම් අරගෙන අපිට වෙනස් විදියට සංවර්ධනය ගැන හිතන්න බැරි නම් තිරසාර සංවර්ධනය, තිරසාර පරිසරයක් ගැනම වියුක්තව අපිට කතා කරන්න බැරි වෙනවා. වෙරළ බඩ වගේම මේ වෙනකොට මධ්‍යම කඳු ප්‍රදේශයේ විශාල ප්‍රශ්න රාශියක් මතුවලා තියෙනවා. නාය යෑම නිසා, පස නිසරු වීම නිසා සහ පස සෝදා යෑම නිසා මේ සියල්ලම මිනිසුන්ගේ එදිනෙදා ජීවන විශේෂයෙන්ම කෘෂිකර්මයට වැවිලි වලට විශාල බලපෑමක් වෙලා තියෙනවා. අදටත් හරියට මේවට විසඳුම් නැහැ. මධ්‍යම කඳුකරයෙන් ඒ පස සේදී යාම නිසා අපේ ගංගාවන් වල පස් එකතු වීමත් ඒ ජලාශ වලට පස මිශ්‍ර වීම නිසා තව ප්‍රශ්න රාශියක් මතුවලා තියෙනවා. නැවත වතාවක් කෘෂිකර්මයට මේ විශාල වශයෙන් මේක බලපාලා තියෙනවා. මිනිසුන්ගේ ආර්ථිකයටත් මේක බලපාලා තියෙනවා. අපේ ගංගා, අපේ වතුර මූලාශ්‍ර තවදුරටත් පිරිසිදු නැහැ. අපේ කොළඹ මේ දිස්ත්‍රික්කයේම තියෙන මේ බස්නාහිර ප්‍රදේශයේම තියෙන කැලණි ගඟ දැන් තවදුරටත් පිරිසිදු ජලය තියෙන ගංගාවක් නෙවෙයි. ඒක ඇත්ත වශයෙන්ම අපද්‍රව්‍ය ප්‍රවාහනය කරන ගංගාවක් බවට පත්වලා කිසිම විධිමත් පාලනයකින් තොරව ඒ අසල තියෙන කර්මාන්ත ශාලාවල අපද්‍රව්‍ය කැලණි ගඟට මුදාහැරෙන විදියට සිද්ධ වෙමින් යනවා. ඒව හරියට පාලනය නොවෙන්නේත් මේ තියෙන දූෂිත දේශපාලන සම්බන්ධතා හරහා පරිසර නීතිත් උල්ලංඝනය කිරීමට ඉඩ දීම නිසා. එතකොට අපිට මේ වෙනකොට විශාල වශයෙන් අපි කතා කරන්න සිද්ධ වෙලා තියෙනවා පිළිකාව වැඩි වෙලා තියෙනවා, ඩෙංගු වැඩි වෙලා තියෙනවා, වකුගඩු රෝගය උග්‍ර වෙමින් පැතිරෙමින් යනවා. මේවා සෞඛ්‍ය ප්‍රශ්න නෙවෙයි තවදුරටත්. මේකේ මූලාශ්‍රය හෙව්වොත් ඇයි මේ විදියට මේ අපේ රටේ මෙවැනි රෝග ඉතාමත්ම ශීඝ්‍රයෙන් වර්ධනය වෙන්නේ කියන එක ඒවා පරිසරයට සම්බන්ධයි. මේ හේතුවට තමයි සභාපතිතුමා මම කියන්නේ පරිසරය කියන විෂය අපිට අනිත් ක්ෂේත්‍රවලින් වෙන් කරලා කතා කරන්න බෑ. මේවා සියල්ල සම්බන්ධයි. අද පරිසර දූෂණය, පරිසරය ගැන හරි කළමනාකරණයක් නැතිවීම, පරිසරය ගැන ගන්න තීන්දුව තීරණ නිසා ආර්ථිකයටත්, සමාජ සම්බන්ධතාවලටත්, සෞඛ්‍යයටත් බරපතල ලෙස බලපාලා තියෙනවා. ඉතින් මේවා අද වෙනකන් මේ ප්‍රශ්න අද ඊයේ ආපු ප්‍රශ්නත් නෙවෙයි, අලි ගැටුම් අලි මිනිස් ගැටුම් කියන ප්‍රශ්නය කාලයක් තිස්සේ පවතින දෙයක්. අදටත් අපිට අදටත් ආණ්ඩුවලට හරියට මේවට විසඳුම් දෙන්න බැරි වෙලා මිලියන ගාණක් වියදම් කරාට ඒ වියදම් කරපු මුදලට මුදලත් එක්ක බලනකොට නිසි විසඳුම් නිසි මැදිහත් වීම හරියට කරන්න ලැබිලා නැහැ. එතකොට මේකෙන් පෙන්වන්නේ ඇත්තටම අපිට නිකන් හිස් වචන ගොඩක් කියන්න පුළුවන්. මේ අයවැය පුරාම ඇත්තටම තිවිලා තියෙන හිස් වචන ගොඩක්. තේරුමක් නැති සංකල්ප ගැන, තේරුමක් නැති දේවල් කිසිම ඒවා ගැන ඇත්තටම යම් කිසි විදියක විශ්වාසයක් ඇතුව නෙවෙයි මේ කිසි දෙයක් ඉදිරිපත් කරලා තියෙන්නේ. මේ මිනිස්සුන්ව රවට්ටන්න ලස්සන වචන ටිකක් කියලා ඇත්තටම සිද්ධ වෙන්නේ ඊට වඩා හාත්පසින් වෙනස් දෙයක්. මෙතන පිටිරසාර පරිසරය ගැන කතා, ක්ලයිමට් ජස්ටිස් ගැන කතා කරනවා. තේරුමක් නැහැ. කොහෙද ක්ලයිමට් ජස්ටිස් එකක් තියෙන්නේ මේ රටේ? මේ රටේ මෙවැනි පරිසරයට වෙන හානිය, පරිසරයට කරන හානිය නිසා වැඩිපුර පීඩාවට පත්වලා තියෙන්නේ කොහොමටත් මේ සමාජය තුළ පීඩාවට ලක්වෙන විශේෂයෙන්ම දරිද්‍රතාවයෙන් පෙළෙන ජනතාව තමයි පරිසර හානියෙත් වැඩි බර දරා ගන්න සිද්ධ වෙලා තියෙන්නේ. මේ රටේ සෑම ප්‍රශ්නයක්ම, මේ රටේ පාලකයා නැති කරන සෑම ප්‍රශ්නයක්ම, පරිසරය පාලකයා නැති කරපු ප්‍රශ්නය, මේ පරිසර හානියත්, මේ ප්‍රශ්න සියල්ලම වැඩි බර, වැඩි පීඩනය ලක් වෙලා තියෙන්නේ මේ රටේ දරිද්‍රතාවයෙන් පෙළෙන, එහෙම නැත්නම් අඩු ආදායම් ලාභී ජනතාව. පාලකයා, මේ පාලකයන්ට මේ ඔවුන් ගන්න තීරණවල ප්‍රතිඵල වලින් බේරිලා ජනතාව මත විශාල වශයෙන් මේ ප්‍රශ්න, මේ තත්ත්වයන් ඇති කරලා තියෙනවා. ඔවුන් ලස්සන වචන වලින් ඔවුන්ගේ මේ කරන පාපයන් වහගන්න තමයි මේ උත්සාහ කරන්නේ. දේශගුණ විපර්යාස පිළිබඳ යුනිවර්සිටි ගැන කතා කරනවා. නැවත වතාවක් ඔවුන් මේ පාලකයන් ඔප්පු කරන්නේ යථාර්ථයත්, ජනතාවගේ ප්‍රශ්නත්, ජනතාවගේ අත්දැකීම් සහ ඔවුන් අතර මොනතරම් දුරස්ථභාවයක් තියෙනවද කියලා. මේ වෙලාවේ මම හිතන්නේ ජනතාව ක්ලයිමට් චේන්ජ් යුනිවර්සිටි නෙවෙයි ඉල්ලන්නේ. ඔවුන්ගේ එදිනෙදා ආර්ථිකයට, සෞඛ්‍යයට, එදිනෙදා ජීවිතයට බලපාන මේ ගැටලු වලට විසඳුමක් අවුරුදු ගණනාවක්, දශක ගණනාවක් මේ මූණ දෙන්න තියෙන, සිද්ධ වෙලා තියෙන ප්‍රශ්නවලට පරිසර හානිය නිසා ඔවුන්ගේ ආර්ථිකයට, ඔවුන්ගේ රැකියාවල් වලට වෙන හානියට විසඳුම් අවශ්‍ය වෙලා තියෙන්නේ. නමුත් මේ පාලකයන් කතා කරන්නේ, ජනාධිපති කතා කරන්නේ ක්ලයිමට් චේන්ජ් යුනිවර්සිටි ගැන. කිසිම යථාර්ථයත් එක්ක සම්බන්ධ නැති, මේ රටේ මිනිස්සුන් එක්ක කිසිම සම්බන්ධයක් නැති ප්‍රශ්නවලට තමයි ඔවුන් විසඳුම් යෝජනා කරන්නේ. ඒවා විසඳුමුත් නෙවෙයි, සුරංගනා කතා. ඉතින් ඒ නිසා ජන සංවර්ධනය ගැන මේ ආණ්ඩුවට තියෙන්නේ සූරා කෑමේ ප්‍රතිපත්තියක්. ඔවුන්ට සංවර්ධනය කියන්නේ ජනතාවත් පරිසරයත් සූරා කෑම. ඒ ඊට ඇරෙන්නේ ඊට වඩා වෙනස් විකල්ප යෝජනා මේ ආණ්ඩුවට නැහැ, මේ රටේ නායකයන්ට නැහැ. ඉතින් එවැනි ප්‍රවේශයක් තියෙන තාක් කල් අපිට පරිසර සුරක්ෂිතභාවයත්, පරිසර ක්ලයිමට් ජස්ටිස්, ක්ලයිමට් සස්ටේනබිලිටි වගේ කතාන්දර ගැන කතා කරන දෙයක් නෑ ගරු සභාපතිතුමනි. මොකෝ මූලික ප්‍රවේශයම සූරා කෑම මත පදනම් වෙච්ච ප්‍රවේශයක්. ක්ලයිමට් ජස්ටිස්, ක්ලයිමට් සස්ටේනබිලිටි කියන්නේ මිනිසත් පරිසරයත් සූරා කෑමට ලක් නොකරන වෙනස්ම විදියේ ප්‍රවේශයක්. ඒ ප්‍රවේශය ගැන කිසිම අදහසක් මේ පාලකයන්ට නැති බව ඔවුන් දිනපතා ඔප්පු කරමින් ඉන්නේ. ඉතින් ඒ නිසා නැවත වතාවක් මේ ලස්සන වචන වලින් පමණක්, ලස්සන සංකල්ප විතරක් ඉදිරිපත් කරමින් මේ කරන ප්‍රෝඩාව ඇත්තට වශයෙන්ම වෙනස් කරයි කියලා අපිට මේ ආණ්ඩුවෙන් නම් බලාපොරොත්තුවක් වෙන්න බෑ. මේ පවතින පාලකයන් තුලින් මේ ප්‍රශ්නයටත් වෙන ප්‍රශ්නවලට වගේම අපිට පිළිතුරුණක් බලාපොරොත්තු වෙන්න බෑ. ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් බලාපොරොත්තු වෙන එක, ඒක විශාල, ඒක කරගන්න මෝඩකමක් කියන එක මතක් කරන්න ඕනේ. ඇත්ත වශයෙන්ම මේ වෙනකොටත්, අදටත් මේ ක්ලයිමට් ජස්ටිස්, සස්ටේනබිලිටි ගැන කතා කරන අය දැන් ඩුබායි ගිහිල්ලා තියෙනවනේ මේක ගැන කතා කරන්න. ඒ ඩුබායි කොන්ෆරන්ස් එකට යන එකේ කාබන් ෆුට් ප්‍රින්ට් එක කොච්චරක් විතරද දන්නේ? ඒව එච්චර විශාල ඩෙලිගේෂන් එකක් එක්ක මේ මොහොතේ මේ මොහොතේ මේ රටේ මෙච්චර ආර්ථික ප්‍රශ්න තියෙද්දි රජයේ වියදම් පාලනය කිරීම ගැන විශාල සාකච්ඡාවක් තියෙද්දි ජනතාව මත බදු අසීමිත ලෙස පටවන වෙලාවක අපි වගේ රටකට පුළුවන් ද ඔච්චර ලොකු ඩෙලිගේෂන් එකක් එවැනි දෙයකට යවන්න? අනිත් එක කවුද ගිහිල්ලා තියෙන්නේ? අවශ්‍ය අයද ගිහිල්ලා තියෙන්නේ? දැන් ඔතන ගිහිල්ලා ක්ලයිමට් චේන්ජ් යුනිවර්සිටි අරවා මේවයි කතා කළා. මොකද ඒ කතා කරන දෙයයි මේ අපි ගන්න විවාදයයි අතර තියෙන සම්බන්ධය. මේ විවාදය තුළ අපි මතු කරන ජනතාව මූණ දෙන ඒ දීර්ඝ කාලයක් තිස්සේ නොවිසුඳුණු ඒ මූලික ප්‍රශ්නවලට පරිසර පද්ධතියට වෙන හානිය තුළින් ජනතාවට වෙන පීඩාව ගැන අපි මෙතන කතා කරනවා, මෙතන සාකච්ඡා කරනවා, විෂයභාර ඇමතිවරුන් මෙතන ඉඳගෙන ඒවට පිළිතුරු දෙනවා. හැබැයි මට 100%ක් විශ්වාසයි අර යන ඩෙලිගේෂන් එක අතන අතන ඩුබායි වල ගිහිල්ලා කතා කරන්නේ මේ අපි කතා කරන දේවලුත් නෙවෙයි, අපිට අදාළ දේවලුත් නෙවෙයි, වෙනම සංකල්ප ටිකක් කරලා ජාත්‍යන්තර ප්‍රජාව සතුටු කරන්න ජාත්‍යන්තර ප්‍රජාවට ෂෝ එකක් දාලා එයි. මේ රටට සත පහක වැඩක් වෙන එකක් නැහැ. විශාල කාබන් ෆුට්ප්‍රින්ට් එක ඒක තුලිනුත් ඇති කළා තමයි ඔය ජනාධිපති හපව් එන්නේ ඔහුගේ ඩෙලිගේෂන් එකත් එක්ක. ඇත්තටම දැනගන්න කැමති කවුද ගියේ කියලා. ඔකෝ දැනගන්න කැමති මේ අමාත්‍යාංශයේ වගකිව යුතු අය තමයි යන්න ඕනේ. හරිනම් ඒගොල්ලෝද හරියටම ගියේ කියන එකත් අපිට මේ වෙනකොට ප්‍රශ්නයක්. ඒ නිසා කිසිම විදිහේ ජනතාවගේ ප්‍රශ්නවලට සංවේදී නැති සූරාකෑම තමාගේ පදනම වෙච්ච ආණ්ඩුවකින් පරිසර හිතකාමී ප්‍රවේශයක් බලාපොරොත්තු වෙන්න බැරි බව මතක් කරමින් මගේ වචන ස්වාපේ අවසන්
කරනවා.
සුති මුලස්සනේ ගරු නියෝජකාරක සභාපතිතුමනි, අද පරිසර අමාත්‍යාංශයත් ඒ වගේම වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශයත් වැයශීර්ෂ විවාදයට ගන්න මේ අවස්ථාවේ ඒ වැයශීර්ෂයන් පිළිබඳව අදහස් ඉදිරිපත් කරන්න අවස්ථාව ලබා දී පිළිබඳව මුතුමාට සුතිය පුද කරනවා. ගරු මන්ත්‍රීතුමනි, පරිසරය ආරක්ෂා කරමින් ඒ වගේම පරිසරය සමතුලිතව තබා ගනිමින් ඒ වගේම පාරිසරික සම්පත් වලින් මහජනතාවට ප්‍රයෝජනය ගන්න පුළුවන් විදියට කටයුතු කිරීම තමයි මේ අමාත්‍යාංශ දෙකේම ප්‍රධාන වගකීම වෙන්නේ. අපි දන්නවා අද වෙනකොට අපේ රටේ වනාන්තර වලින් මේ වෙනකොට ඉතිරිව තිබෙන්නේ 30%කට ආසන්න ප්‍රමාණයක්. ඉතුරු ප්‍රමාණය නොයෙකුත් අවශ්‍යතාවයන් වෙනුවෙන් මහ ජනතාවගේ ජනතාවට අවශ්‍ය නිවාස ඒ වගේම අනිකුත් කෘෂිකාර්මික කටයුතු සහ කර්මාන්ත ආදිය වෙනුවෙන් ඒ වගේම රජයේ වෙනත් අවශ්‍යතාවයන් වෙනුවෙනුත් භාවිතා කරනවා. ඒ නිසා වනාන්තර ආරක්ෂා කර ගැනීම සඳහා වන සංරක්ෂණ අමාත්‍යාංශය ඒ අමාත්‍යාංශ නිලධාරීන් දේශික මට්ටමින් ප්‍රාදේශීය මට්ටමින් විශාල කාර්යභාරයක් ඉෂ්ට කරනවා. මේ කටයුතු ක්‍රියාත්මක කිරීමේදී විශේෂයෙන්ම ගරු මන්ත්‍රීතුමනි, ගරු මූලාසනයේ ගරු සභාපතිතුමනි, මහජනතාවට කරදරයක් නොවන විදිහට හිරිහැරයක් නොවන විදිහට මේ සංරක්ෂණය කිරීම කළ යුතුයි කියන එකයි අපේ අදහස. මම නියෝජනය කරන මොණරාගල දිස්ත්‍රික්කයේ සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය ගත්තම වැඩි ප්‍රමාණයක් කෘෂිකර්මාන්තයෙන් ජීවත් වෙන ඒ කෘෂිකර්මාන්තයේදීත් හේන්ගෝයිතැනින් ජීවත් වෙන විශාල පිරිසක් 95%කටත් වඩා පිරිසක් ජීවත් වෙන්නේ කෘෂිකර්මාන්තේ. මේ අය මේ හේන්ගෝයිතැන් කිරීම සඳහා පසුගිය කාලය තුළ ප්‍රාදේශීය ලේකම් වරුන් විසින් පාලනය කරන ඉඩම් වගේම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පාලනය කරන ඉඩම්වලත් මේ වගා කටයුතු වල නිරත වුණා. නමුත් පසුගිය කොරෝනා සමයේදී සංචරණ සීමා පැනවීමත් එක්ක ගොවීන්ගේ ගොවිතැන් කටයුතු අඩාල වුණා. ඒ කාලය තුළ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මේ ගොවීන් වගා කළ ඉඩම්වලින් අක්කර 25,000කට වැඩි ප්‍රමාණයක් රක්ෂිත බවට පත් කළා. ඒ නිසා මේ වෙනකොට මොණරාගල දිස්ත්‍රික්කයේ සියඹලාණ්ඩු කොට්ටාශේ වගාකල හේන් ගොවිතැනින් ජීවත් වන පිරිසගෙන් 3000කට ආසන්න සංඛ්‍යාවට තමන්ගේ එදිනෙදා ජීවිතය වෙනුවෙන් අවශ්‍ය ආහාර සපයා ගන්න, ඒ වගේම ඔවුන්ගේ එදිනෙදා අවශ්‍ය දේවල් සපයා ගන්න තිබුණ අවස්ථාව මග ඇරිලා තියෙනවා. මේ සම්බන්ධයෙන් අපි හිටපු වන සංරක්ෂණ විෂය භාර අමාත්‍යවරුන් සමග සාකච්ඡා කළා. ඒ වගේම වර්තමාන ගරු අමාත්‍යතුමිය සමගත් මේ පිළිබඳව සාකච්ඡා කරත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට විරුද්ධව පරිසර සංවිධානයකින් පවරා ඇති නඩුවක් නිසා මේ ගැන අපට අද කතා කරන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙනවා. අතිගරු ජනාධිපතිතුමාට මේ සම්බන්ධයෙන් අපි කරුණු ඉදිරිපත් කළා. ඒ අවස්ථාවේ තුමා සඳහන් කළේ මේ වෙනකොට තියෙන ආරක්ෂිත මායිම වෙනස් කරලා තවත් අවශ්‍ය ඉඩම් ප්‍රමාණයක් තියෙනවා නම් ඒ ප්‍රමාණය නිදහස් කරන්න කටයුතු කරන්න කියලා අවශ්‍ය උපදෙස් ලබා දුන්නත් ඒ උපදෙස් මේ වෙනකොට ක්‍රියාත්මක වෙන බවක් අපට පේන්නේ නැහැ. ඒ නිසා මම විශේෂයෙන්ම මේ පරිසර සංවිධාන වලින් ඉල්ලන්න කැමති මේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මේ නඩුව පැවරීමේදී මේ පරිසර සංවිධාන ගොවීන්ගේ ඔවුන්ගේ අයිතිය නැත්තම් ඔවුන් හේන් වගාවෙන් ජීවත් වුනේ ඔවුන් ඊළඟට තමන්ගේ එදිනෙදා කටයුතු කරගෙන යන්නේ කොහොමද, තමන්ගේ පැවැත්ම කොහොමද ඉදිරියට ගෙන යන්නේ කියන කාරණා පිළිබඳව කිසිම අවධානයක් නැතුවයි මේ නඩු පැවරීම් කරලා තියෙන්නේ. ඒ නිසා අමාත්‍යාංශයෙන් අපි ඉල්ලීම් කරා. නමුත් ඒ සම්බන්ධයෙන් අමාත්‍යාංශයත් අර නඩුව තියෙන නිසා මේ කාර්යය කරන්න පුළුවන් කමක් නැහැ කියන කාරණය සඳහන් කරමින් මේ අවස්ථාව මගේ අරලා තියෙනවා. ඉතින් අපි දන්නවා පසුගිය කාලය තුළ මේ රටට අවශ්‍ය බඩේරුම් රට තුළ විශාල ප්‍රමාණයක් නිෂ්පාදන කළා. ඒ වැඩි ප්‍රමාණයක් මොණරාගල දිස්ත්‍රික්කෙන් ලබා දුන්නා. නමුත් පසුගිය වර්ෂයේ බඩේරුම් ආනයනය කරලා තියෙනවා රටේ අවශ්‍යතාව වෙනුවෙන් සත්ව ආහාර නිෂ්පාදනයට, ඒ වගේම ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහාත් ආනයනය කරලා තියෙනවා විශාල ප්‍රමාණයක්. ඒ ප්‍රමාණය 2022 මෙට්‍රික් ටන් 1,79,910ක් ආනයනය කරලා තියෙනවා. ඒ වගේම 2023 ජූනි මාසයේ වෙනකොට තවත් මෙට්‍රික් ටන් 28,000ක් ආනයනය කරලා තියෙනවා. ඉතින් අපි අමාත්‍යංශයටත් ඒ වගේම අපි ජනාධිපතිතුමාට දැනුම් දුන්නේ මේ අපින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සීමා මායිම් ලකුණු කරලා වෙන් කරගත්ත මේ අක්කර 25,000න් අක්කර 10,000ක් අපට ලබා දුන්නොත් මේ ආනයනය 50%ක් අපට නතර කරන්න පුළුවන්. ඒ නිසා මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න කියලා අපි ඉල්ලීමක් කරනවා. ඒකම ගරු ඇමතුමිනි, මේ නිදහස් කරගත්ත ඉඩම්වල මේ වෙනකොට වනවගාවන් පවත්වාගෙන යනවා කියලා කිව්වට මේ වනාන්තරවල දැන් ඒ වනාන්තරයක් නැහැ, මුඩුබිම් තියෙන්නේ. මේ මුඩුබිම්වල දැනට මීගවීම් ලක්ෂ ගාණක් ඒ උදාහරණලා තියෙනවා. ඒ ප්‍රදේශවල තිබුණ වැව් මේ වෙනකොට ගොඩ වෙමින් පවතිනවා. ඒකම ඉදිරි 2024 ඉලක්කගත වැඩසටහන් වලට එකතු කරලා තියෙනවා. සියඹලාණ්ඩු කොට්ටාශේ මේ කැබිලිත්තු වනවගා වැඩසටහන නඩත්තු පළමු වසර හෙක්ටයාර 40ක් නඩත්තු කරන්න 136ක්, එක හෙක්ටයාර එකට 90,000ක් විතර වැය කරන්න ප්‍රතිපාදන අවශ්‍යයි කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම කැබිලිත්තු වනවගා වැඩසටහන නඩත්තු හෙක්ටයාර 1033ක් නඩත්තු කරන්න යෝජනා කරලා තියෙනවා 1,619.8ක්. එතකොට 6,19,80,000ක් මම දන්නේ. මට මේ සම්බන්ධයෙන් හරි මේ මෙච්චර මුදලක් මේ සඳහා වැය වෙනවද කියන ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා මේ සම්බන්ධයෙන් ඔබතුමීගේ අවධානය යොමු කරන්න කියලා ඉල්ලා සිටිනවා. මොකද මේ වනාන්තර වලින් මිනිස්සු ඉවත් වුණාට පස්සේ මීගවීන් මෙයාදී ඉවත් කරාට පස්සේ මේවා ඉමේම කැලෑ වැවෙනවා. ඒ නිසා මෙච්චර මුදලක් මේකට වෙන් කරන්න ඕනේ කියලා මම විශ්වාස කරන්නේ. ඒ වගේම ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි, අලියගල ඉතාමත්ම සාර්ථකව පසුගිය කාලය තුළ අපේ දිස්ත්‍රික්කයේ ආනපල්ලම ඒ වගේම හදපානගල ප්‍රදේශවල වනාලි ගම්බැදීම් වළක්ව ගන්න පුළුවන් විදිහට සකස් කළා. නමුත් එතනදී ඇති වුණ අධිකරණමය නියෝගයන් නිසා මේ වෙනකොට අලියගල් කැපීම නවත්තලා තියෙනවා. ඒ නිසා අමාත්‍යංශයෙන් අපි ඉල්ලීමක් කරා ඊට පෙරත් මේ සඳහා මැදිහත් වෙන්න අලියගලෙන් වනාලි ගම්බැදීම් වළක්වා ගන්න පුළුවන් ප්‍රදේශ තියෙනවා නම් ඒකට අවස්ථාව ලබා දීම ඉතාමත්ම වැදගත්. ඒ තුළින් ලොකු ගම්වලට විනාශය වළක්වා ගන්න පුළුවන් ගම තියෙනවා. ඒ වගේම ගරු මූලාසනේ මන්ත්‍රීතුමනි, මේ අලි විදුලි වැට ආරක්ෂා කිරීමේදී සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සිවිල් ආරක්ෂක බටයෙන් විශාල කාර්යභාරයක් ඉෂ්ට කරනවා. මොණරාගල දිස්ත්‍රික්කයේ කිලෝමීටර් 414ක විදුලි වැට ප්‍රමාණයක් තියෙනවා. මේ සිවිල් ආරක්ෂක බටයෙන් 340 දෙනෙක් මේවායේ සේවය කරනවා. ඉතින් මේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ විසුරුවා හැරීම පිළිබඳව මේ දිනවල සාකච්ඡා වෙනවා. එහෙම විසුරුවා හැරීමත් එක්ක මේ විදුලි වැට ආරක්ෂා කර ගැනීමට බාධාවක් නැති වෙනවා. ඒ නිසා අපි ඉල්ලීමක් කරනවා ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න. වනජීවි අමාත්‍යාංශයත් ආරක්ෂක අමාත්‍යාංශයත් මේ සම්බන්ධයෙන් කතා කරන්නට ඕනේ. ඒ නිසා මේ අයගෙන් ලොකු සේවයක් සිද්ධ වෙනවා ගම් ආරක්ෂා කිරීමේදී මේ වනාලීන්ගෙන්. ඒ නිසා ඒ පිළිබඳවත් අවධානය යොමු කරන්න කියලා විශේෂයෙන් මම මේ වෙලාවේ මතක් කරනවා. ඒ වගේම ගරු මන්ත්‍රීතුමනි, වනාලින්ගෙන් වගේම වියලි කලාපේ අවසන් කරනවා. වියලි කලාපේ තවත් බහුලවම ඉන්න මේ රිලව් දඬුලේනුන්, ඒ වගේම වඳුරා මොනරා සහ වල්ලුරා වැනි සතුන්ගේ විශාල හානියක් සිද්ධ වෙනවා. මේ හානිය වළක්වා ගැනීම සඳහා තවමත් නිසි වැඩපිළිවෙලක් වන සංරක්ෂණ සහ වනජීවි අමාත්‍යාංශයෙන් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ නිසා ඒ පිළිබඳවත් අවධානය යොමු කරන්න කියන ඉල්ලීම මේ වෙලාවේ කරනවා. ඒ වගේම ලබා දීලා තියෙන තුවක්කු සඳහා පතරම් ලබා දීමේ ලොකු ප්‍රමාදයක් තියෙනවා. ඒ සම්බන්ධව අමාත්‍යාංශයේ අවධානය යොමු කරලා මේ වගේ ආරක්ෂා කරගන්න අවශ්‍ය සහයෝගය ලබා දෙන කියන කාරණේ මතක් කරමින් ගරු අමාත්‍යතුමීරත් අමාත්‍යාංශ ලේකම්තුමිය ඇතුළු සියලුම නිලධාරීන් මේ අමාත්‍යාංශ කටයුතු සාර්ථකව කරගෙන අවශ්‍ය ශක්තිය දරවි ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් මගේ කතාව අවසන් කරන ස්තුතියි.
Thank you. Honorable KPS Kumarasiri, you have 13 minutes.
ගරු සභාපතිතුමා, වෙලාව කොච්චරද?
13 minutes.
Okay. ගරු මුලාසනනේ ගරු සභාපතිතුමනි, වනජීවි වන සංරක්ෂණ අමාත්‍යාංශයේ අද වැසීෂයන් සාකච්ඡාවට ගන්න වෙලාවේ විශේෂයෙන්ම කියන්න ඕනේ ගරු ඇමතුමිය, ඔබතුමී ඉතාමත්ම දක්ෂ අමාත්‍යවරියක්. අපි දන්නවා පෙර කරපු ආණ්ඩුවේදී ඔබතුමිය අමාත්‍යාංශ ගණනාවක් කළා. ඒවා ඉතාමත්ම හොඳින් ක්‍රියාත්මක කළා. ඒ ගැන කිසිම විවාදයක් නැහැ. හැබැයි මේ අමාත්‍යාංශ ගත්තාම අර බෙරේ බැඳගත්තා වගේ ගරු ඇමතුමියනි. ගහපු බෙරේකුත් නැහැ, බෙරේ පළුවකුත් නැහැ අවසානේ වෙනකොට. මොකද මා නියෝජනය කරන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කේ නිසා මම ඒ පිළිබඳව ඉතාමත් හොඳින් දන්නවා. වනජීවි කිව්වහම මම හිතන්නේ අපි පහ පුදුම පඹගාලක පෙරළ ඉන්න කාරණාව. දැන් මේ අයවැය ලේකනේ පරිසර අමාත්‍යාංශයට බිලියන 5.6ක් වෙන් කළා තියෙනවා. වනජීවි වන සංරක්ෂණ බිලියන 7.9, ආපදා වැසිජල කළමනාකරණ බිලියන 16.3, ආපදා කළමනාකරණ බිලියන 6.3. මෙහෙම ගත්තම ආපදා බලපෑම අවම කිරීම, ඊගාව නායම් අවධාන අවම කිරීම සඳහා බිලියන 13.13ක්, කාලගුණ විද්‍යාකඩු සඳහා බිලියන 1.8ක් මේ සංඛ්‍යාත්මක වශයෙන් මුදල් වෙන් කළා තියෙනවා. ගරු ඇමතුමනි, 2011 වසරේ සංගල්න යනුව අලි 5879ක් ඉඳලා තියෙනවා. 2023 ජනවාරි මාසයේ සිට අගෝස්තු 31 වෙනිදා දක්වා ගත්තාම මියගිය අලියතුන් ගණන 387ක්. ඒ වගේම ගරු ඇමතුමනි, මිනිස් මරණ 156ක් සිදු වෙලා තියෙනවා. දේපලහානි ගත්තාම 1856ක් දේපලහානි සිදු වෙලා තියෙනවා. මා මේ කියන 2023 ජනවාරි මාසයේ සිට අගෝස්තු 31 දක්වා. ඊළඟට කරු ඇමතුමියනි, ආබාධිත සහිත පුද්ගල හැටියට විශාල ප්‍රමාණයක් තියෙනවා. අලීන් විසින් පහර දීම නිසා ආබාධිතයන් බවට පත්වෙච්ච විශාල පිරිසක් ඉන්නවා. දැන් අපිට තියෙන ප්‍රශ්නේ තමයි අපි කවද්ද මේ අලිමිනිස් කැටුම විසඳන්නේ කියන කාරණාව පිළිබඳව අපිට ප්‍රශ්නයක් තියෙනවා. මම ඔබතුමනි මීට පෙරත් කිව්වා වනජීවි කලාපවලට වනජීවි නිලධාරීන්ගේ සිවිල් ආරක්ෂක නිලධාරීන්ට අපි ඒකාබද්ධ කරපු වැඩපිළිවෙළ සකස් කළා තිබුණා. ඒ වගේම කරු ඇමතුමිය, දැන් අර අපි මෑතකදී බඳවාගත්ත අර ගෝඨාභය රාජපක්ෂ ජන බහුකාර්ය සංවර්ධන විශාල පිරිසක් කරු ඇමතුමිය මේ අයට අනුයුක්ත කරලා ඉන්නවා. හැබැයි ඒ අයගේ තාම ස්ථිර පත්තින් ලබා දීලා නැහැ පත්තින් ලබා දෙනවා කියලා කියනවා. අපි යෝජනා කරන අවස්ථා ගණනාවකදී මේ අලි මිනිස් ගැටුම निराකරණය කර ගැනීම සඳහා දුර සීමාවන් නම් කරලා එක ඒ අලිවැට නිර්මාණය කරලා තියෙන දිග කොච්චරද කියලා බලලා කිලෝමීටරෙන් කිලෝමීටර හරි කමක් නැහැ බංකර් විදිහට ස්ථානගත කරමු කියලා අවම වශයෙන් මේ සාමාන්‍ය පරිදි හරි මේක අවම කරගන්න. හැබැයි ඒක අපිට කරගන්න බැරි වුණා. ඒ වගේම සිවිල් ආසක දෙපාර්තමේන්තුවට දීලා තිබුණා ගරු ඇමතුමිය මේ ෂොට්ගන් කියන අර තුවක්කු. ඒ දීලා තිබි අලින්ට වෙටි තියන්න නෙමෙයි. ඔවුන්ගේ ආරක්ෂාව සඳහා සහ අපේ ජනතාව අතර මතයක් තියෙනවා අපේ ගොවියන් අතර මතයක් තියෙනවා මේ තුවක්කුව අර පතුරුම දාන කඩන සද්දෙට අලියෙන්නේ නැහැ කියලා මතයක් තියෙනවා. ඒක ඇත්ත කතාවක්. ඉතිහාසයේ ඉඳලා ගොවියන්ගේ තිබිච්ච කාරණාවක්. හැබැයි ඒක ක්‍රියාත්මක කරන්න ලැබුණෙත් නැහැ. ඒ දීලා තිබිච්ච සිවිල් ආසක දෙපාර්තමේන්තුව දීලා තිබිච්චේ නිලධාරීන්ගේ අවි ටිකත් මේ වෙනකොට ඒ අදාළ පොලිස් ස්ථානවලින් බාර අරගෙන තියෙනවා. ඔබතුමියට කියන්න ගිය මාස 3 පමණක් නොචියාගම සිවිල් ආසක නිලධාරීන් 4 දෙනෙක් අලි ගහලා මැරුවා. සිවිල් ආසක නිලධාරීන් පමණක්. උදේ 7:00 9:00 කාලය ඇතුලේ. ඒ නිසා මේක බරපතල ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. අනිත් කාරණාව තමයි කරු ඇමතුමිය මේ වෙනකොට අපේ නොචියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ අලිවැට ඉදිරියමින් පවතිනවා. හැබැයි හාස්‍යතම කාරණාව තමයි අලිවැට හිටපු ගමන් දුවනවා. ඉස්සෙල්ලාට අලිවැට නිර්මාණය කරන්න හදනකොට මේ බවුන්ඩිය ගහගෙන ගිහිල්ලා අලිවැට නිර්මාණය කරන්න හදනකොට එක එක්කෙනාගේ බලපෑම් මත දැන් අලිවැට දුවන තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒ නිසා මම ඔබතුමී කාරණු කිල්ලිමක් කරනවා ඒ පිළිබඳව සොයලා බලන්න ඒ පිළිබඳ හොඳ නිලධාරීන් පත් කරන්න කියන කාරණා. මොකද මේක හරියට ඒ නිර්මාණය කරන අලිවැට හරියට ක්‍රමවේද නිර්මාණය නොවුනොත් එක එක්කෙනාගේ ඉඩම් ආරක්ෂා කරගන්න එක එක්කෙනාගේ පෞද්ගලික ඉඩම් රැකගන්න අලිවැට දුවන්න ගත්තොත් අපිට ඉස්සරහට මේ වැඩේ කරගෙන යන්න බෑ කරු ඇමතුමී. ඒ පිළිබඳව ඔබතුමීව මම සිහිපත් කරනවා. අනිත් ප්‍රධානම කාරණාව තමයි මම හිතන්නේ ඔබතුමී මේ පිළිබඳව ඉතාමත් අවබෝධයෙන් ඇති වනජීවී නිලධාරීන්ගේ තියෙන ප්‍රශ්නය. වනජීවී නිලධාරී විශාල ප්‍රමාණයක් අඩුයි. අපි ඇත්තටම වනජීවී දෙපාර්තමේන්තුවේ විතරක් දොස් කියලා බෑ. මේක දැන් මම උදාහරණ ගත්තොත් එහෙම විල්පත්තු කලාපේටම වනජීවී නිලධාරී 3 දෙනා ඉන්නේ. වනජීවී නිලධාරී 3 දෙනා නොචියාගමටම ඉන්නේ. එතකොට මේ වනජීවී නිලධාරීන්ට ඇත්තටම මේක කරන්න අමාරුයි. ඊළඟට ඒගොල්ලන්ගේ තියෙන යාන වාහන ප්‍රශ්න. නිල රත නැහැ යන්න. හදිස්සියකට අලියාව කියලා කිව්වොත් ඒ වෙලාවට ඒ ස්ථානට එන්න නිල රත නැහැ උන්ට යන්න එන්න. ඉතින් මේ වගේ වාහනවල ප්‍රශ්න තියෙනවා විශාල වශයෙන්. ඊළඟ කාරණාව තමයි අඩුම තරමින් මේ ගොවියන්ට ලබා දෙන අලි වැඩි ටිකවත් හරියට ලැබෙන්නේ නැහැ ගරු ඇමතුමිය. ඒ අලි වැඩි ටිකවත් උමනා ප්‍රමාණයට ඒ ජනතාව අතර ගොවියන් අතර බෙදී යන්නේ නැහැ. ඉතින් අන්න ඒ නිසා ඒ පිළිබඳව ඔබතුමීගෙන් මම ඉල්ලීමක් කරනවා සොයා බලන්න කියන කාරණාව. ඒ වගේම කරු ඇමතිතුමියනි මට තියෙන එකම ප්‍රශ්නයක් තමයි විල්පත්තු ජාතික වන උද්‍යානය සහ ඒ අපට තියෙන ගාම සේවසන් 7-8ක තියෙන කාරණාවක් කරු ඇමතිතුමිය මේ කාරණාව. විල්පත්තු ජාතික වන උද්‍යානයේ කලාපාංක 3ට මායිංව පවිතන රොචියන් ප්‍රාදේශීයකම් කොට්ටාසේ හුණුවිලගම කටුපත්තව හොරුවිල තල්ගස්සව හැටුවාගම කුකුල්කටුව ඊට්ටිකුළුම යන ගාමිලදාරි වසම්හා මහවිලච්චිහා රාජංගනි මහවිලච්චියේ මේ විල්පත්තු මායිමේ තියෙන විශාල ගාම සේවසන් කී ප්‍රමාණයක් තියෙනවා මහවිලච්චිය තන්තිරිමලේට ගං කරු ඇමතුමියනි. එතකොට මහවිලච්චිය ප්‍රාදේශීයකම් කොට්ටාසවල මායිම් ගම්වැසියන්ගේ දැවෙන ගැටලුවක් සම්බන්ධවයි මම ඔබතුමීට මේ කාරණාව ඉදිරිපත් කරන්න. කරු ඇමතුමිනේ 1938 පස්වෙනි මාසේ 25 වෙනි දින තමයි විල්පත්තු උද්‍යානයේ ගැසට් කරන්නේ. ගැසට් කරනවා 1938 පස්වෙනි මාසේ 25 වෙනිදා. ඒ අතරේ මායිම් වර්තමානයේ ඔවුන් සලකන ලබන මාවින් නොවේ තිබුණේ ඉස්සෙල්ලා ඒ ගැසට් කරපු මායිම් වෙනම මායිම් කරු ඇමතුමිනි. ඊට පස්සේ කරු ඇමතුමිය මේ කලාප අංක 3 1969-1967 දිනත් ගැසට් පත්‍රයක් නිකුත් කරනවා. ඊළඟට මේ 1969-6 මාස 27 වෙනිදා ගැසට් පත්‍රයේ නිකුත් කරාට පස්සේ ගාමීය ප්‍රජාගමගේ එකඟතාවය මත තමයි ගරු ඇමතුමේ මේ මම මේ පෙර කියපු ගම්මාන ආරක්ෂා කරගන්න අලියංගෙන් ආරක්ෂා කරන්න වැටෙයිදි කරන්නේ. හැබැයි එදා වනජීවී නිලධාරීන් කියන්නේ මේක නමට වැටක් පමණයි, මේක මායිමක් හැටියට පිළිගන්නේ නැහැ කියලා. හැබැයි ගරු ඇමතුමිය, අද වෙනකොට මා මේ පෙර කියපු ගම්මානවල ජනතාව ඔවුන්ගේ වැව් මම ඔබතුමියට කියන වැව් කීයක්ද කියලා. හුණුවිලගම ගාම සේවා වසමේ විතරක් හුණුවිලගම බබ, හොලමලයාගම බබ, මුවෙම්බුව බබ, පිඹුරල්ලේගම බබ, මුණසිංහගම බබ, මේ කියන වැව් ටික ඔක්කොම අද වෙනකොට විල්පත්තු වනජීවී පේරණ කලාපයේ ඇතුළත කරලා තමයි අද තියාගෙන ඉන්නේ. ඊළඟ කරු ඇමතුමේ කටුපැත්තෑව ගාම සේවාසමේ කටුපැත්තෑව ජූල්ලව කියන වැව් දෙකම, ඊළඟ තල්ගසව ගාම සේවාසමේ අංවැටියාව කලුන්දෑගින්ගම කියන වැව, ඊළඟ කරු ඇමතුමේ කුකුල්කටුව ග්‍රාම සේවා කොට්ටාසේ වැව් තුනක්, කුකුල්කටුව ප්‍රධාන වැවත් එක්ක වැව් තුනක් දරු ඇමතුමේනේ. මේ එදා 1969 හයවෙනි මාසේ 27 වෙනිදා මේ අලිවැට ඉදිකරන්න ගහපු වැට නිසා අද පේරණ කලාපය ඇතුළට ගන්න තියෙන මේ වනජීවී නිලධාරීන්, අද ගරු ඇමතුමිය මේ ගංවල ඉන්න අයට නා ගන්න පුළුවන්කමක් නැහැ. වැවට බහින්න බෑ නාන්න. මොකද වැව් බන්ට් එක උඩ තමයි අලි වැට ඉදිකරලා තියෙන බන්ට් එක උඩ. ඊළඟට ගරු ඇමතුමිනේ මලක් කඩා ගන්න නැහැ. මාළුවේ මං ඔබතුමිය මම මේක සභාගත කරනවා. මේක ඇනුම 1, 2, 3 කියලා මේක තියෙනවා. මේක චක්ලේගෙන තියෙනවා. ගැසට් ටික තියෙනවා. මම මේක සභාගත කරනවා ගරු ඇමතුමිය. අපේ ගම්වල අහිංසක ගොවියෝ වැවකට බහලා මාළුවෙක් අල්ලගෙන කාපම ඒ නඩු දාපු නඩු වාර්තා තියෙනවා මේකේ. අද මාළුවෙක් අල්ලගෙන කන්න බැරි තත්ත්වයකටපත් කරලා තියෙනවා මේ වනජීවී නිලධාරී. මේක හිටපු ඇමතුරු හැම කෙනෙකුටම කිව්ව ගරු ඇමතුමිය. හැබැයි මේකට ප්‍රශ්න උත්තරයක් සැපෙන්නේ නැහැ.
Honorable Minister,
අපේ මිනිස්සුන්ගේ ඉල්ලීම මට දැන් ලැබෙන්න සලස්සන්න කතාව ඉවර වෙලා ඊට පස්සේ මම බලලා මේව කරමු. ඒ වගේම මේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ තියෙන ප්‍රශ්න ගැන ජනතාවත් එහි ඉන්න නිලධාරීත් ඒ වගේම ජනතා නියෝජිතයොත් එක්කත් සාකච්ඡාවක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතා කඩිනමෙන් එතකොට එදාටත් ඔබතුමා සම්බන්ධ වෙන්නේ සාකච්ඡාවට අනුරාධපුර දිස්ත්‍රික්කයේ තියෙන ප්‍රශ්න. මම අනුරාධපුරයට ඇවිල්ලා මේ කාරණාවලට විසඳුමක් ලබා ගන්න බලාපොරොත්තු වෙනවා. විසඳුමක් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ සාකච්ඡාවටත් සම්බන්ධ වෙන්න ඔබතුමාගේ කතාවෙන් පස්සේ අර මිනිස්සු එවපු ලියුම මට පොඩ්ඩක් ලැබෙන්න සලස්සන්න. ඒකට මට යම් ප්‍රියා මාර්ගයක් ගන්න පුළුවන්.
හරි අමතු. බොහොම ස්තුතියි.
බොහොම Thank you. Honorable Minister විජේදාස රාජපක්ෂ.
ඔබතුමාගේ වෙලාව ඉන්නේ මම පැහැදිලි කිරීමක් කරන්නේ ගැන. ඔබතුමා ඉදිරිපත් කරපු ප්‍රශ්නේ මම ගිය සතියේදී අපේ රටේ ආදිවාසී ජනතාවත් අපිට ඉදිරිපත් කරලා තියෙනවා. ඒ දෙවියත් විශාල ප්‍රශ්න ගණනාවකට මුහුණ දීලා තිබෙනවා. මම ගරු අමාත්‍යතුමිය දැනුවත් කරලා එතුමියට එදා සහභාගි වෙන්න බැරි වුණා. එතුමියගේ නිලධාරීන් ලේකම්තුමිය ඇතුළු කණ්ඩායමක් එක්ක නීතිපතිතුමත් එක්ක පිළිබඳ සාකච්ඡාවක් පැවැත්වුවා පාර්ලිමේන්තුවේදී. ඒ අනුව අමාත්‍යංශයේ ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන් අපි කමිටුවක් පත් කරා වනජීවී සංරක්ෂණය පිළිබඳව පවතින රෙගුලාසි සකස් කිරීම මේ දක්වා කෙරිලා නැහැ. ඒ නිසා මේ ප්‍රශ්න ආමන්ත්‍රණය කරලා ඒ රෙගුලාසි සකස් කිරීම සඳහා නිර්දේශ ගන්න අපි ඒ ලේකම්තුමියේ ප්‍රමුඛ කණ්ඩායමෙන් ඉල්ලලා තියෙනවා. එම නිලධාරීන් සාකච්ඡා පවත්වලා නැවත වතාවක් මට මතක විදිහට 7 වෙනිදා හෝ 11 වෙනිදා පාර්ලිමේන්තුවේ ඒ සාකච්ඡාව නියම කරලා තියෙන ඔබතුමාටත් ඒකට සහභාගී වෙන්න පුළුවන්. මම හිතන්නේ ඒ සියලු දෙනාගේ ප්‍රශ්න එතෙන්දී අපිට ආමන්ත්‍රණය කරලා මේ රෙගුලාසි සකස් කිරීම මගින් යම් සාධාරණයක් ඉටු කරන්න පුළුවන් වෙයි.
Thank you.
බොහොම ස්තුතියි අපේ අධිකරණ ගරු අමාත්‍යතුමනි. මේක තමයි වෙන්න ඕනේ. මම අපේ ගරු ඇමතිතුමනට බොහොම ස්තුති කරනවා. මොකද මේකට අවස්ථාවක් ලබා දෙන එක පිළිබඳව අනිත් කාරණාව තමයි ගරු ඇමතිතුමනි මම මේක අවසන් කරන්නම්. මේ කියපු වැව් ටික ඇතුලේ බලපත්‍ර දීපු විශාල කුඹුරු ප්‍රමාණයක් තියෙනවා. අදේ කුඹුරු වලට ගිහිල්ලා මේ අහිංසක ජනතාවට අදේ වගාවන් කරගන්න බැරි තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒ නිසා ඔබතුමී ඉතාමත්ම වැදගත් අමාත්‍යවරයෙක් හැටියට අපි දන්නවා මේ පිළිබඳ ඔබතුමිය සොයා බලලා මේ සඳහා ඒ ජනතාවගේ ඉල්ලීම අනුව ඔබතුමී ක්‍රියාත්මක වෙයි කියන කාරණාව පිළිබඳව මම ඉතාමත් සතුටු වෙනවා. ඊළඟ කාරණාව තමයි ගරු අමාත්‍යතුමීනි පරිසර අමාත්‍යාංශය ගත්තාම අපි දන්නවා වන සංරක්ෂණය කියන එක අපේ හදවත, අපේ ආරක්ෂා කළ ගත යුතුව තියෙනවා. ගරු අමාත්‍යතුමනි ගරු ඇමතුමියනි මේ තියෙන කාරණාව තමයි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අලුත් මා දන්නේ මම මේක පිළිබඳව මට අවබෝධයක් නැහැ ගැසට් නිවේදයක් ගහලා තිනවා කියලා කියනවා වසර පහක් වගා නොකරන ඉඩම් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයිති කරගන්නවා කියන කාරණාව. හැබැයි අපේ රටේ අපේ ප්‍රදේශයේ ජනතාව වගා කරනකොට අවුරුද්දක් දෙකක් අතාරිනවා ගරු ඇමතුමියනි. ඒ අතහැරලා තමයි ආපහු ඒ වගාවන් පටන් ගන්න. හැබැයි වසර පහක් මයිතන ගරු ඇමතුමියේ ධාර රඹෑවේ ප්‍රශ්නේ ඉවලෙම
Member please wind up.
මැදිහත් වෙලා අවසන් කරනවා ගරු සභාපතිතුමා. මැදිහත් වෙලා ඔබතුමිය ක්‍රියාත්මක කරා ඒ සමම ඉල්ලීමක් කරනවා මේ වන සංරක්ෂණය අපි ආරක්ෂා කරනවා වගේම ගොවියන් ආරක්ෂා. මොකද වගා කරන්න ඉඩම් තියෙන ප්‍රමාණය බොහොම සීමිත වෙලා තියෙනවා. ඒ නිසා ඒ පිළිබඳවත් ගරු ඇමතුමියගේ අවධානය යොමු කරන්න කියන ඉල්ලීම කරමින් මේ සඳහා අවස්ථාව ලබා දීම පිළිබඳව ගරු සභාපතිතුමාට ස්තුතිවත් වන්දනා බොහොම ස්තුතියි.
Thank you. Honorable D. Veerasinghe, you have 13 minutes.
මුරාසනාරුඩ ගරු මන්ත්‍රීතුමනි මම ස්තුතිවන්ත වෙනවා අද දිනේදී පරිසර අමාත්‍යාංශයේ අයවැය ව්‍යාදේ යටතේ මට කතා කරන්න අවස්ථාවක් ලබා දීම සම්බන්ධයෙන්. ගරු මන්ත්‍රීතුමනි මම මූලික විදිහට අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. අද මේ කතා කරනකොට ගොඩාක් දේවල් කතා කරන්න තිබුණත් ඉතාම සීමිත කාල සීමාවක් තියෙන නිසා අද වනජීවී අමාත්‍යාංශයේ යටතේ අපේ රටේ වන සතුන්ගෙන් වෙන හානිය වළක්වා ගන්න කටයුතු නොකරොත් අනාගතයේදී අපි ලොකු අර්බුදයකට මුහුණ දෙනවා ගරු මන්ත්‍රීතුමනි. ඒකට හේතුවක් විදිහට කියන්න ඕන අපි අද විදේශ රටවලට ණය වෙලා ඩොලර් වියදම් කරලා අපේ රටට පොහොර ගෙන්නනවා බෙහෙත් වර්ග ගෙන්නනවා මේ සියලු දේවල් ගෙනල්ලා වගා කටයුතු කරාම අපේ රටේ අස්වැන්නෙන් 140ක් පමණ වනජීවීන් විසින් විනාශ කරලා ඒ අපි විශාල මුදලක් වැය කරලා විශාල ශ්‍රමයක් වැය කරලා කරන එකෙන් ප්‍රතිඵලයක් අපේ රටට ගන්න පුළුවන් කමක් ලැබිලා නැහැ. ගරු මන්ත්‍රීතුමනි මම අවධානය යොමු කරන්න කැමතියි මූලික විදිහට අපේ රටේ සත්වයන්ගෙන් වෙන හානි බැලුවම කුරුණෑගල දිස්ත්‍රික්කයේ වගාවෙන් 122ක් වන සතුන් විසින් විනාශ කරන පළාතක් විදිහට ගත්තොත් වයඹ පළාතේ අස්වැන්නෙන් 129.7ක් වනජීවීන්ගෙන් හානියට ලක් වෙනවා. මෙහෙම කියන්න ගියොත් විශාල ප්‍රමාණයක් තියෙනවා මේ දිස්ත්‍රික්කවල වගා කටයුතු කිරීමේදී වන සතුන්ගෙන් වෙන හානිය සම්බන්ධයෙන්. ඒක නිසා මම ලංකාවේ සමස්ත එක ගත්තොත් 140ක් පමණ ප්‍රමාණයක් මේ අස්වැන්න විනාශයට පත් වෙනවා වන සතුන්ගේ නිසා. ඉතින් ඒක නිසා මම කියන්න කැමතියි ගරු මන්ත්‍රීතුමනි දැන් අපි මූලික විදියට ගත්තොත් මම නියෝජනය කරන අම්පාර දිස්ත්‍රික්කය වගේ දිස්ත්‍රික්කයක් ගත්තොත් මේ වෙනකොට ගරු මන්ත්‍රීතුමනි අලි වැටවල් විතරක් ගහලා තිනවා කිලෝමීටර 588ක්. එතකොට මේ අලි වැටවල් කිලෝමීටර 588ක් ගහලා තිනවා ලංකාවේ සමස්තයක් විදියට ගත්තොත් කිලෝමීටර 5100ක් පමණ අලි වැටවල් ගහලා තිනවා. ගරු මන්ත්‍රීතුමනි අපි මේ අලින්ගෙන් වෙන හානිය වළක්වන්න අලි වැටවල් ගැහුවා එල්ලෙන වැටවල් ගැහුවා කානු කැපුවා මී මැසි පෙට්ටි තිබ්බා පතොක් ගස් හිටෙව්වා මේ ඔක්කොම කරලත් මේක පාලනය කරගන්න බැරි වෙලා තියෙනවා. ඉතින් ඒකෙන් විශාල මිනිස් ජීවිත ප්‍රමාණයක් හානියට පත් වෙලා තියෙනවා. ඒ වගේම අද වෙනකොට බැලුවොත් මේ අවුරුද්දේ අද වෙනකොට බැලුවොත් මිනිස්සු 166 දෙනෙක් අලින් විසින් ඝාතනය කරලා තියෙනවා. ඒ වගේම අලින් 443 දෙනෙක් අද වෙනකොට මැරලා තියෙනවා මේ රටේ. එහෙම බැලුවම ගරු මන්ත්‍රීතුමනි අපි එකාතකින් මිනිසුන්ගේ ජීවිත ආරක්ෂා කරගන්න ඕන. එකාතකින් අපි සත්තු ආරක්ෂා කරගන්න ඕන. අනිත් පැත්තෙන් මේ රටේ නිෂ්පාදන ආර්ථිකයක් හදන්න ඕන කියලා අපි හැම වෙලාවෙම කතා කරනවා. කෘෂිකර්මාන්තය වැඩි දියුණු කරලා මේ රටේ ආර්ථිකය ගොඩනගා ගන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. ඒක ඉතිහාසයේ අවුරුදු 2500ක් ඉතිහාසයේ මේ රටේ හිටපු රජවරුන්ගේ ඉඳලා අද වෙනකන් ගත්තොත් ඒක අපි ඔප්පු කරලා තියෙනවා කෘෂිකර්මාන්තය මේ රට පෝෂණය කරන්න පුළුවන් කියලා. පෙරදිග ධාන්‍යාගාරයේ බවට පත් වෙලා තිබුණු රටක්. අනිත් පැත්තෙන් අපි සංචාරක කර්මාන්තය සහ කෘෂිකර්මාන්තය තමයි අපේ රට දියුණු කරන්න පුළුවන් කියලා අපි විශ්වාස කරන්නේ. හැබැයි මේ යන විදියට ගියොත් අපිට ඇත්තටම මේක කරගන්න ක්‍රමයක් ලැබෙන්නේ නැහැ. අද බැලුවම මුළු වගා බිම් ටික ඉවරයි, ගෙවල් දොරවල් ටික ඉවරයි. මේවා කරගන්න විදියක් නැහැ. ඒක නිසා ගරු මන්ත්‍රීතුමනි මම කියන්නේ මේකට අපි ස්ථීරසාර විසඳුමක් දෙන්න ඕන මේ රටේ. හැබැයි ඒක කරන්න මෙතෙක් පත්වෙච්ච හැම ආණ්ඩුවක්ම මෙතෙක් පත්වෙච්ච හැම ඇමතිවරයෙක්ම යම් යම් උත්සාහ අරගෙන තියෙනවා. හැබැයි සමහර විට මේ මෙතන දැන් අපේ අමාත්‍යාංශ නිලධාරී මහත්මයන් ඉන්නවා කවුරුත් මගෙත් එක්ක අමනාප වෙන්න එපා. කතාවක් තියෙනවා, ප්‍රශ්නය තමන්ගේ නොවනකම් ඒක දාර්ශනිකයි කියලා. ඉතින් මං හිතනවා හෙට අනිද්දා කොළඹ හතට අලි ටික පැන්නේ දවසට, කොළඹ කොටුවට ඇවිල්ලා අලි ටික මිනිස්සු මරලා දේපල විනාශ කරගන්න ගත්තේ දවසට, බත්තර මුල්ලට අලි පැනලා ගෙවල් ටික කඩලා මිනිස්සු මරන්න පටන් ගත්තේ දවසට, ගමේ මිනිහගේ සැබෑ ප්‍රශ්නේ විසඳන්න ඕන, මේ ප්‍රශ්නේ විසඳන්න ඕන කියලා හිතන තැනකට මේ රට පත් වෙයි. හැබැයි එහෙම යනකොට ගොඩාක් කාලයක් යනවා ගරු මන්ත්‍රීතුමනි. ඒක නිසා මම කියන්නේ මේ ප්‍රශ්නේ අද දවසේ අපි විසඳුවේ නැත්තම් අනාගතයේදී ලොකු ප්‍රශ්නයක් මේ රට තුල නිර්මාණය වෙනවා. හැබැයි මේක විසඳන්න පුළුවන් හේතුකාරණ අපිට හදා ගන්න පුළුවන්. අද හඳට ගිය ලෝකේ, අඟහරු වලට යන ලෝකේ, මේ රටේ අවුරුදු 30ක් තිබ්බ LTTE සංවිධානය ත්‍රස්තවාදී ලෝකෙම ධර්ම ත්‍රස්තවාදී සංවිධානය පරාජය කර අපිට ගමට අලියා එන එක වළක්වා ගන්න කාරණයක් අපිට හොයා ගන්න බැරි වෙලා තියෙනවා. අපි ගරු ඇමතුමිය මෙතන ඉන්නවා. මම ස්තුතිවන්ත වෙනවා ගරු ඇමතුමිය. අපි සාකච්ඡා කරපු හැම වෙලාවකම අපිට සාධනීය පිළිතුරක් දීලා තියෙනවා. මම ඇමතුමියගෙන් ඉල්ලන්නේ අපි මේකට ජාතික කමිටුවක් හදමු. මේ ප්‍රශ්නේ මේ රටේ කෘෂිකර්මාන්තයේ මිනිස්සු වගාවල් බේර ගන්න පුළුවන් වැඩපිළිවෙලක් හදමු. මේක හදන්න පුළුවන්. ගරු ඇමතුමිනේ, මම ඔබතුමියගේ අවධානයට යොමු කරන්න කැමතියි. මේ රටේ ජනතාව මේක බලාගෙන ඉන්නවා නම් මේ රටේ අලිවැටවල් ගහලා තියෙනවා කිලෝමීටර 5100ක් අලිවැටවල් ගහලා තියෙනවා. දැන් මේ 5100 ගැහුවා කියලා මිනිස්සුන්ගේ වගාව හානියක නතර වෙලා තියෙනවද? මිනිස්සු මැරණේක නතර වෙලා තියෙනවද? මේ රටේ දේපළ විනාශ වෙන එක නතර වෙලා තියෙනවද? සත්තු මැරණ එක නතර වෙලා තියෙනවද? ඒ කිසිවක් වෙලා නැහැ. ඒ විදිහටම වෙමින් තියෙනවා. මම ඉල්ලන්නේ ගරු ඇමතුමියනි, මේ රටේ වටේ මුහුද වටේ ඇවිදගෙන ගියොත් තියෙන කිලෝමීටර 1700ක් විතර. එතකොට අපි අලිවැටවල් ගහලා තියෙනවා ඒ වගේ 3 ගුණයකට වඩා. මේ රටේ අලිවැටවල් ගහලා තියෙනවා, කාණු කපලා තියෙනවා, එල්ලෙන වැටවල් හදලා තියෙනවා, ඔය කියන ඔක්කොම ටික කරලා තියෙනවා. හැබැයි මේ ප්‍රශ්නේ විසඳ ගන්න බැරි වෙලා තියෙනවා. මම යෝජනා කරන්නේ අපේ රටේ වන උද්‍යාන ගත්තොත්, මේ රටේ වන උද්‍යාන විශාල ප්‍රමාණයක් තියෙනවා. මේ රටේ ඉන්න අලි ගහණය ඇත්තටම මේ වන උද්‍යාන වලට වෙන් කරලා බෙදා වෙන් කරලා තියාගන්න පුළුවන් නම් අපිට මේ ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන්. කිලෝමීටර 5200ක් නඩත්තු කරන්න, වියදම් කරන්න, ඒකට අදටත් සේවකව විශාල ප්‍රමාණයක් දාලා තියෙනවා. මේවා කරනවට වඩා මගේ යෝජනා, අපි ගත්තොත් විල්පත්තුව ගත්තොත් වන උද්‍යානයේ වර්ග කිලෝමීටර 1860ක් තියෙනවා. හැබැයි මේක මායිම වටේට ගියොත් වර්ග කිලෝමීටර 207යි තියෙන්නේ. ඉතින් මේ වගේ අපි තව ගත්තොත් ගල්ලෝය ගත්තොත් වර්ග කිලෝමීටර 644ක් තියෙනවා. වටේට ගියොත් තියෙන කිලෝමීටර 141යි. මගේ යෝජනාව තමයි මේවා මේ වන ප්‍රමාණයට ගැලපෙන අලි ප්‍රමාණයක් කොටු කරලා අපි වැටක් ගහමු. දැන් එතකොට සත්ත ලෝලියෝ වන ලෝලියෝ ඒ ආදරය කරන මිනිස්සු කියනවා අලින්ට ගමන් කරන්න මාර්ග තියෙන්න ඕනේ. අපි හිතමුකෝ අලි වන උද්‍යානයක් අතරේ ගමන් කරනවා නම් ඒ පාරක් තියලා අපි මේ වැට ගැහුවොත් අපිට මේ අලි ටික එක තැනකට සීමා කරගන්න පුළුවන් වුණොත් මේ ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන්. හැබැයි මේක අපි තවදුරටත් හිතන්න ඕන. මේ රටේ අනාගතයේ වෙන්නේ මේකට වැඩපිළිවෙලක් අපි හැදුවේ නැත්තම් ලොකු පාඩුවක්, ලොකු හානියක් රටට සිද්ධ වෙනවා. ඉතින් මගේ යෝජනාව තමයි අපි මේ තැනකට මේ රටේ මේ සත්ත්වයන්ගේ වෙන හානිය පාලනය කරගන්න පුළුවන් තැනකට අපි මේක අරගෙන යන්න කටයුතු කරන්න ඕන. එහෙම හිතන්න පුළුවන්, වැඩ කරන්න පුළුවන්, අපි ඉල්ලීමක් කරනවා ගරු ඇමතුමියනි. මම කෘෂිකර්මාන්තය කරන දිස්ත්‍රික්කයා නියෝජනය කරන මන්ත්‍රීවරයෙක්. අපිට මේ ගැන ලොකු වමනාවක් තියෙනවා, කැක්කුමක් තියෙනවා. අපේ මිනිසුන්ගේ වගාව ආරක්ෂා කරලා දෙන්න සමහර මිනිසුන්ට මිනිහෙක් මරුණකොම තවත් එක සිද්ධියක් වෙන්න පුළුවන්. තව කාට හරි මිනිහෙකුට තමන් එදිනදා මුළු ජීවිත කාලෙම ගොඩනගාගත්ත වගාව එක රැයින් පැනලා අලි ටික කාලා විනාශ කරලා ගියාම, පොල් ගස් ටික විනාශ කරලා ගියාම තමන් මාස 3-4ක් බොහොම මහන්සියෙන් වගා කරගත්ත බෝග ටික අලියවිලා එක රැයින් විනාශ කරලා ගියාම ඒක දුරක දැනෙන්නේ නැති මිනිහෙකුට මේ ප්‍රශ්නේ විසඳන්න හිතෙන්නේ නැහැ ගරු මන්ත්‍රීතුමනි. ඒක නිසා මේක ගැන අවබෝධයක් තියෙන නිලධාරී ටිකක් එකතු කරගෙන අපිවත් මං ඉල්ලීමක් කරනවා තරුණ විදියට අපේ වැඩක් ගන්න. අපි මේ අවුරුදු 60ක් 70ක් ගියාට පස්සේ මේ පාර්ලිමේන්තුවේ ඉඳලා අපිට මේ රට වෙනුවෙන් මොනා හරි හදන්න කිව්වට අපිට ඒක කරන්න බෑ. හැබැයි තරුණ වයසේදී අපිට හිතන්න පුළුවන්, අපිට ඒ වෙනුවෙන් කැපකිරීමක් කරන්න වෙලාවක් තියෙනවා, අපි ළඟත් අදහස් තියෙනවා. මේවා අරගෙන රටේ මිනිස්සු කියනවා නම් මේ රටේ මොනසක් කරන්න කියලා කියනවනේ ඒක වෙනස කරන්න. තරුණ විදියට අපේ වැඩක් ගන්න කියලා මං ඉල්ලීමක් කරනවා. අපිට එහෙම කරන්න පුළුවන් ගරු ඇමතුමියනි. ඒක නිසා මම මේකෙදි කියන්න ඕනේ, මේ වගාවල් විනාශ වුණාම මේ රටේ ආර්ථිකය වගේම මිනිස්සුන්ගේ ආර්ථිකය කඩාවැටලා සමහර මිනිස්සු අද දුක් විඳිනවා. ගරු මන්ත්‍රීතුමනි, මම කියන්නම්, පෞගේ කාලේ මිනිස්සු අම්පාර දිස්ත්‍රික්කයේ 2020 මිනිස්සු මැරලා තියෙනවා 10 දෙනෙක්. අලි 36ක් මැරලා තියෙනවා. 2021 මිනිස්සු 15ක් මැරලා තියෙනවා. අලි 36ක් අම්පාර දිස්ත්‍රික්කේ මැරලා තියෙනවා. 2022 මිනිස්සු 12 දෙනෙක් මැරලා තියෙනවා. අලි 45ක් මැරලා තියෙනවා. අද වෙනකොට මිනිස්සු 18ක් මැරලා තියෙනවා. මේ අවුරුද්දේ අලි 37 දෙනෙක් මැරලා තියෙනවා. අලිත් මැරනවා, මිනිස්සුත් මැරනවා. රට ඇති ප්‍රයෝජනෙකුත් නැහැ, රටේ ආර්ථිකයට ඇති ප්‍රයෝජනෙකුත් නැහැ, මේක වළක්වා ගන්න වැඩ පිළිවෙලකුත් නැහැ. මම කියන්නේ අපි වැඩ පිළිවෙලක් හදමු. මම ජනාධිපතිතුමාගෙන් ඉල්ලනවා මේකට ජාතික කමිටුවක් පත් කරන්න. ඒ කමිටුවෙන් තව අවුරුද්දකින් දෙකකින් මේකට විසඳුමක් හොයන තැනකට අපි මේක අරගෙන ගියේ නැත්නම් මේ රටේ ආර්ථිකය හදාන්න අපි කුසි නවීකරණ ව්‍යාපෘති ගේනවා, කුසිකර්මය දියුණු කරන්න කියලා අපි වැඩ කටයුතු කරනවා, ජනාධිපතිතුමායකට උදව් කරනවා, ඒකට ප්‍රතිපාදන වෙන් කරලා තියෙනවා. හැබැයි මේක කරන්න බෑ ගරු මන්ත්‍රීතුමනි, අපි මේකට වැඩ පිළිවෙලක් කරාවේ නැත්නම් අලින්ගෙන් විතරක් නෙවෙයි වඳුර රිලව් මේ ඔක්කොගෙම මේ රටේ වගාවල්ලන්ට හානි සිද්ධ වෙමින් තියෙනවා. ඒක නිසා මං ඉල්ලීමක් කරනවා මේ ප්‍රශ්නේ විසඳන්න අපිත් එකතු කරගෙන ජාතික වැඩපිළිවෙලක් හදමු. එහෙම හදලා මේ රටේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන් තැනකට අපි ආරයි යමු කියන යෝජනාව කරනවා. ඒකම ගරු ඇමතුමිනි, තව මට මතක් කරන්න ඕන මෙතන වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අපේ මං හිතනවා අමාත්‍ය ඇසල ඒකාන්තුමියත් ඉන්නවා. අපි කතා කරා රජයේ වනාන්තර විදියට තියෙන ඒවා රක්ෂිත කරන්න වැඩපිළිවෙලක් ආරම්භ කරලා තියෙනවා. එතකොට ඒ රජයේ වනාන්තර රක්ෂිත කිරීමේදී අපි ලෝක බැංකු ආධාර යටතේ හෝ විදේශ ආධාර යටතේ කරන ව්‍යාපෘති අපිට කරගන්න බැරි තැනකට අනාගතේ පත් වෙලා තියෙනවා. මොකද ඒක සීමාව මීටර 100 ඉඳන් 500 දක්වා පත් වෙලා තියෙනවා. රක්ෂිත කරන්න ඕනේවා අපි කරමු, ඒවා ආරක්ෂා කරගමු. අනිත් ඒවා රජයේ වනාන්තර විදියට තියාගන්න කියන ඉල්ලීම කරනවා. ඒකම ගරු ඇමතුමියනි, මං ඉල්ලීමක් කරන්න ඕන. දැන් මේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව මම මීට කලින් කතා කරා ගරු මන්ත්‍රීතුමා අපේ මේ කතා කරා මීට කලින් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව විසුරවන්න යනවා. හැබැයි එහෙම විසුරවනවා නම් ඒක නිලධාරි අඩු කරනවා නම් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරි බඳව ගන්න දෙන්න. ඒ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ගම්වල ඉන්න සහෝදරයෝ තමයි ගමට අලියන එක නවත්තන්නේ. උන්ට ආයුධයක් දීලා තියෙනවා, පුහුණුවක් දීලා තියෙනවා. ඒකට සිවිල් ආරක්ෂක නිලධාරි 3314ක් යොදවලා තියෙනවා. හැබැයි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මේක තනියෙන් කරන්න බෑ. නිලධාරි නැහැ, සම්පත් නැහැ, වාහන නැහැ, යන්න එන්න විදියක් නැහැ, කතා කරොත් එන්න විදියක් නැහැ. හැබැයි මේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරි ටිකක් අයින් කරොත් හැබැයි ගම්වල මිනිස්සු මීට වඩා මරනවා. මේ තියෙන වගාවත් ආරක්ෂා කරගන්න බෑ. ඒකෙන්ද ගරු ඇමතුමිය ඔබතුමෙන් ඉල්ලීමක් කරා මැදිහත් වීමක් කරන්න ජනාධිපතිතුමාට කතා කරලා තප්පර 1000ක් දෙන්න ගරු මන්ත්‍රීතුමා කතා කරලා මේ ප්‍රශ්නේ විසඳගන්න මේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ මේ සහයෝගය තවදුරටත් අරගෙන අලියා වැටපෙරළුවම හදන්න මිනිහෙක් නැහැ. දෙපාර්තමේන්තුවේ නිලධාරි නැහැ. ඒ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරී කියලා තමයි කණුව කෙලින් කරලා ඒක හදන්නේ. රැඩර ගමට එනකොට අලි එලවන්නේ. ඒක නිසා මේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ විසුරවන්න හරි අඩු කරන්න හරි කවුරු හරි හිතන් ඉන්නවා නම් කොළඹ 7-6ට මේක නොතේරුණාට ගමේ අපිට මේක හොඳට තේරෙනවා. මේ මිනිස්සු කරන රාජකාරියක් තේරෙනවා. ඒ මිනිස්සු තියාගෙන මේක තවදුරටත් ස්ථීරසාර විසඳුමක් ගේනකම් ඒකට වැඩපිළිවෙලක් කරන්න කටයුතු කරන්න කියන ඉල්ලීමක් කරන අවසාන විදියට ගරු ඇමතුමියට ස්තුතිවන්ත වෙනවා. අපිත් එක්ක හැම වෙලාවෙම සාකච්ඡා කරනවා ලේකම්තුමිය, අපිත් එක්ක හැම වෙලාවෙම කතා කරනවා මේ නිලධාරි. අපි එකතු වෙලා වැඩපිළිවෙලක් හදමු. සත්තුන්ගෙන් මේ රටේ මිනිස්සුන්ටයි වගාවටයි වෙන හානිය වළක්වා ගන්න වැඩපිළිවෙලක් හදමු කියන යෝජනා කරමින් මන්නේ රබෝම ස්තුතියි.
Thank you.